Honorable Leader of the Opposition, you have an allocation of 8 minutes.
Sheshinma Amathithuma ahuwa me kohida rassa nathi wenne kiyala. Podak ahanna hydro money ekek. Brandix ekek. Mass ekek. Eda Angulum Kamhal disi wedasatahana yatase විවෘත වුණු කර්මාන්ත ශාලා ඒව වහලා ඒව පිටරට ගිහිලා ස්ථාපනය කරනවා. හැබැයි මම කැමතියි විශේෂයෙන්ම මේ අවස්ථාවේ මම කනගාටු වෙනවා මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයාවත් මෙතන නැහැ. වැඩගත් යෝජනාවක් කරා. කරුණා කරලා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය වහාම ක්‍රියාත්මක වෙන පරිදි IMF සක්සෙසර් ප්‍රෝග්‍රෑම් එකක් අනුප්‍රාප්තික වැඩසටහනකට යොමු වෙන්න මම පෙන්වලා දෙන්නම්. ඇයි අද මේ රුපියල අවප්‍රමාණයත් සමග අපේ රටට දැවැන්ත අභියෝග රසකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ කියන කාරණාව දැන් ඔබතුමාලා දන්නවද දන්නේ නැහැ. IMF වැඩසටහන අවසන් වෙනවා 2027 මාර්තු මාසයේ වෙන විට. එතකොට අපිට ලැබෙන extended fund facility එක විස්තීර්ණ ණය පහසුකම් ඔක්කොම ඉවත් වෙනවා. දැන් IMF ටාගට් එක තමයි අපේ සංචිත බිලියන 14.2ක් පවත්වාගෙන යන්න ඕනේ කියන කාරණා. හැබැයි අදට තියෙන බිලියන 7යි. ඒ කියන්නේ 50%. ඉතින් මේ වගේ තත්වයක් තුළ අපි ගණිතමය පැත්තෙන් බැලුවොත් අර බිලියන 14 ලබා ගැනීමේ chance එක තියෙන්නේ 0.0001යි. ඒ නිසා අන්තිම මොහොතේ රට අමාරුව වැටුනින් පස්සේ IMF එකට ගිහිල්ලා රටට අහිතකර ගිවිසුමකට ප්‍රවේශ වෙනවා වෙනුවට දැම්මම අනුප්‍රාප්තික වැඩසටහනක් සක්සෙසර් ප්‍රෝග්‍රෑම් එකක් ක්‍රියාත්මක කරන්න මොකද කනගාටුයි කියන්න 2028 ඉඳලා අපිට දැන් ගෙවන පොලියට අමතරව ප්‍රාග්ධනයක් ගෙවන්න සිද්ධ වෙනවා. ණය කන්දකට මූණ දෙන්න සිද්ධ වෙනවා. ණය සේවාකරණේ මහා බරපතල අභියෝග රැසක් නිර්මාණය වෙනවා. ඉතින් අපි මේ ක්‍රියාත්මක කරන මේ යෝජනාව මේක දේශපාලන යෝජනාවක් නෙමෙයි. මේක සංඛ්‍යාත්මක යෝජනාවක්. මම පැහැදිලි කරලා දෙන්නම් ඇයි අපි සක්සෙසර් ප්‍රෝග්‍රෑම් එකකට ගිහිල්ලා මේ IMF ක්‍රියාවලිය 2027 මාර්තු මාසෙන් අවසන් වන්නට නොදී එය තවදුරටත් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම මම පෙන්වලා දෙන්නම් සංඛ්‍යාත්මකව. දැන් පළවෙනි කාරණාව තමයි විශේෂයෙන්ම මම පෙර කිව්ව ආකාරයට අපේ විදේශ සංචිත ඇමරිකන් ඩොලර් බිලියන 14.2ක් තිබිය යුතු තැන අද තියෙන්නේ බිලියන 7යි. ඒ බිලියන 7ෙත් තියෙනවා non convertible yuan currency swap එකක්. එතකොට අපේ real reserves ප්‍රමාණය ඇත්ත වශයෙන්ම පාවිච්චි කරන්න පුළුවන් usable reserves ප්‍රමාණය බිලියන 7 නෙවෙයි ඒකටත් වැඩිය අඩු ප්‍රමාණයක්. එතකොට දැනට ආපු ගමනේ අපි ඇත්ත වශයෙන්ම ওই ඉලක්කය කරා යන්නට නම් මිලියන 600ක් එකතු කරන්න ඕනේ හැම මාසෙකම මේ සංචිත බිලියන 14 දක්වා ගෙනියන්න. හැබැයි මෙතෙක් කල අපිට පුළුවන්කම ලැබිලා තිබෙන්නේ මාසෙකට ඇමරිකන් ඩොලර් බිලියන 60 ගානේ ලබා ගන්න. ඒ නිසා කරුණා කරලා අපි මේ කරන යෝජනාව IMF අනුප්‍රාප්තික වැඩසටහනකට අනිවාර්යෙන්ම සක්සෙසර් ප්‍රෝග්‍රෑම් එකකට යන්නට ඕන. ඒ වගේම මම පෙන්වලා දෙන්න කැමතියි දැන් අද මේ මොහොත වෙන විට 92 පෙට්‍රල් මිල 39%කින් ඉහළ ගිහිල්ලා තිබෙනවා මේ මාස 4 තුල. දැන් පොඩ්ඩක් අපි යමු බංකොලොත්තුණු 2022ට. 2022ට ගියාම ඇත්ත වශයෙන්ම 92 පෙට්‍රල් මිල 470යි. අද 410යි. ඒ කියන්නේ එදා තිබුණු ප්‍රමාණයෙන් තව යන්න තියෙන්නේ 115යි. ඒ නිසා අපි බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙනවා. පහුගිය මාස 12ට රුපියල අවප්‍රමාණය වෙලා තිබෙනවා 9.2%. ඒ වගේම ඊයර් ඔන් ඊයර් සංචාරක ආදායම 17%කින් අඩු වෙලා තිබෙනවා. ඒ වගේම අපි සතුටු වෙනවා විදේශ ප්‍රේෂණ ෆොරින් රෙමිටන්සස් බිලියන 8 ඉක්මවලා ගිහිලා තිබෙනවා. හැබැයි මතක තබා ගන්න, මේ විදේශ ප්‍රේෂණ වලින් 60%ක් එන්නේ ගල්ෆ් කෝපරේෂන් කවුන්සිල් රටවල් වලින්, මැද පෙරදිග රටවල් වලින්, කුවේටෙන්, සෞදියෙන්, යුනයිටඩ් අරබ් එමිරේට්ස් ඒ රාජ්‍යෙන්. විශේෂයෙන්ම මේ යුදමේ තත්ත්ව නිසා ඉදිකිරීම් කර්මාන්තය බරපතල කඩාවැටීමකට ඒ රටවල් වල ලක් වෙලා තිබෙනවා. එයින් විරකියාව නිර්මාණය වීමේ බරපතල තත්ත්වය ක්‍රියාත්මක වෙනවා. ලබන අවුරුද්දේ මාර්තු 2027 මහා ණය කන්දක් නිර්මාණය වෙනකොට කොහොමද ඔබ මුහුණ දෙන්නේ? IMF එක ඉවත් වෙනකොට emergency drawing rights, ඒ අමතර ප්‍රතිපාදන ලබා ගැනීමේ අයිතිය expire වෙනවා. IMF අධීක්ෂණය අවසන් වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව ණය සේවා කරන චක්‍රයකට ඇතුල් වෙලා අර IMF agreement එක ක්‍රියාත්මක වෙනකොට තිබුණු ඒ යම්කිසි ණය නිදහස් කාලයේ grace period එක සහ මුලින්ම ඉවත් වෙනවා. ඒ නිසා මතක තබා ගන්න 2028 ඉඳලා වාර්ෂිකව අපිට පොලියට අමතරව ප්‍රාග්ධනයක් ගෙවන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම බිලියන 3 සිට බිලියන 4 දක්වා ප්‍රමාණයන් වාර්ෂික ගෙවන්න තිබෙන මොහොතක අපේ සංචිත තියෙන බිලියන 7යි, එහෙම නැත්නම් 8යි, IMF වැඩසටහනක් නැහැ. නිදි මර ගාතෙම රට මහා මර උගුලකට පත් වෙනවා. ඒ නිසා නැවත නැවතත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට අපි කියනවා, කරුණා කරලා successor extended fund facility අලුත් IMF ප්‍රෝග්‍රෑම් එකකට දැන් ඉඳලම යන්න, දැන් ඉඳලම සාකච්ඡා කරන්න. 2027 මාර්තු මාසේ IMF එක ඉවත් වෙනකන් ඉන්න එපා. ඇයි අපි එහෙම කියන්නේ? මේ වෙලාවේ ඒ අලුත් negotiation එකකට ගියොත් අපිට පුළුවන් වාසිදායක කොන්දේසි මත IMF එකඟතාවයකට එන්න. ඒ වගේම අපිට පුළුවන් මේ ටයිම්ලයින් එක දිගු කරගන්න. ඒ වගේම රටේ 120,000 ජනතාවට නිසි ආරක්ෂාව ලබා දීලා ඒ IMF agreement එක අපිට බොහොම ශක්තිමත් ස්ථාවරයක ඉඳගෙන අපිට පුළුවන් ඇත්ත වශයෙන්ම ඒ සාකච්ඡාවට ප්‍රවේශ වෙන්න. හොඳට මතක තබා ගන්න, අද නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රමුඛ ඇමතිවරුන් ගණනාවක් කිව්වා ආර්ථික අර්බුදයක් නැහැයි කියලා. අපිට දැනගන්නට ඕන ඔබ ඉන්නේ මහ පොළොවට පය ගහලද, එහෙම නැත්නම් කෙඳි වලාකුළු වලද, කැටි වලාකුළු වලද? ඊයේ දවසේ රුපියල අලෙවි වෙනවා 346ට, අද 354 දක්වා අවප්‍රමාණය වෙලා තිබෙනවා එක දවසක් ඇතුළත. එනිසා විශේෂයෙන්ම මම කියන්න කැමති, අපි කැමති නෑ මේ රටේ ජනතාව ඉදිරියටවත් තෙල් පෝලිං වල, ගෑස් පෝලිං වල ලත වෙනවට. අපි කැමති නෑ මේ රටේ ජනතාව ඖෂධ හිඟයක් හරහා ඉතාමත්ම අසරණ භාවයට පත් වෙනවට. අපි කැමති නෑ මේ රටේ ගොවි ජනතාවට පොහොර හිඟයක් තුලින් ඒ වගා කටයුතු විනාශ වෙනවට. අපි මේ සත්‍යය පහදලා දුන්නේ, ඇති තතු වල ඉඳගෙන තමයි අපි මේ යෝජනාව කරන්නේ. දැන් විශේෂයෙන්ම මම අහන්න කැමති රජෙන්, මේ මොහොත වෙන විට ඉන්ධන මිලට මොකක්ද වෙන්නේ? ඉන්ධන මිල එන්න එන්න වැඩි වෙනවා. ඉන්ධන මිල එන්න එන්න වැඩි වෙනකොට මොකක්ද වෙන්නේ? අපේ සංචිත පාවිච්චි කරන්න වෙනවා ඉන්ධන මිල දී ගන්න. ඒ වගේම ඖෂධ මිල දී ගන්න. ඒ වගේම කර්මාන්ත භාණ්ඩ මිල දී ගන්න, ඉන්ඩස්ට්‍රියල් ප්‍රොඩක්ට්ස් මිල දී ගන්න. මේ තත්ත්වය තුළ නිර්මාණය වෙනවා ඩොලර් ඩිස්ට්‍රෙස් එකක්, ඩොලර් හිඟතාවයක්. ඒ වගේම මම අහන්න කැමතියි, අද ඔබට කියන්න පුළුවන් අපිට ආනයන ආවරණය තියෙනවා මාස 3කට වැඩි ප්‍රමාණයක් කියලා. හැබැයි මතක තබා ගන්න, බොරතෙල් බැරලේ මිල වැඩි වෙන්න වැඩි වෙන්න ආනයන ආවරණය මාස 3ට වැඩි අඩු වෙනවා. එතකොට මහා ඛේදවාචකයක් නිර්මාණය වීමේ ඉඩකඩ තියෙනවා. ඒ නිසායි අපි කියන්නේ කරුණා කරලා IMF එකට දැන් ඉඳලම කතා කරලා successor agreement එකකට යන්න. ඒ වගේම විශේෂයෙන් මම මේ අවස්ථාවේ කියන්න කැමති මෙන්න මේ සංඛ්‍යාවේකනේ. මෙන්න මේක හොඳට අහගන්න. මේ අවුරුද්දේ ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා තෙල් මිල වැඩි වෙලා තිබෙනවා 39%කින්. මොකද්ද 2022 වුනේ? 2022 මාර්තු මාසයේ සිට ජූනි මාසය දක්වා 144කින් ඉන්ධන මිල වැඩි වුණා. සාමාන්‍යයෙන් මේ විශේෂඥින් පිළිගන්න න්‍යායක් තිබෙනවා, විශේෂයෙන්ම තෙල් මිල 125කින් ඉහළ යනකොට අනිවාර්යෙන්ම මාස 6ක් 9ක් අතර කාලයක් තුළ ගෙවුම් ශේෂ ගැටලුවක් බැලන්ස් ඔෆ් පේමන්ට්ස් ක්‍රයිසිස් එකක් නිර්මාණය වෙනවා. මේක අපේ තියරියක් නෙමෙයි, මේක විශේෂයෙන්ම 1930 ලෝක ආර්ථික අවපාතය, ඒ වගේම 80 දශකයේ 90 දශකයේ ඒෂියන් ෆයිනන්ෂල් ක්‍රයිසිස් එක, මේවා පිළිබඳව අධ්‍යයනය කරපු ආර්ථික විශේෂඥින් ඉදිරිපත් කරන විශ්ලේෂණ, එයා ඉදිරිපත් කරන නිගමන. ඒ වගේම දැන් ඔබ කියනවා සංචිත තියනවා කියලා බිලියන 7-8ක්. හැබැයි ඕක ඇතුලේ තියනවා චයිනීස් People's Bank of China එකෙන් පාවිච්චි කරන්න බැරි non-usable reserves. අපි ඇත්තටම ජනතාවට ඇත්ත කියන්නට ඕන අපේ සැබෑ සංචිත ප්‍රමාණය කොපමණද කියන කාරණාව. ඒ වගේම විශේෂයෙන්ම ප්‍රේෂණ remittances, අපි අපේ රට හොඳ තත්ත්වයක තියාගන්නට නම් මාස්පතා අඩුම ගානේ ඇමරිකන් ඩොලර් මිලියන 768 815 අතර අපි ලබා ගන්නට ඕන. ඊට වැඩිය පහළ ගියොත් අපි අනිවාර්ය ගැටලුවකට මුහුණ දෙනවා. දැන් මම මෙහෙම කියන්නම්, තෙල් බැරලයක මිල ඩොලර් 60ත් 70ත් අතර වුණොත් අන්න එතනදී අපිට සතුට වෙන්න පුළුවන්. මේ ආර්ථික ඇත්ත වශයෙන්ම අනතුරුදායක තත්ත්වය නිර්මාණය වීමේ ඉඩකඩ අඩුයි. හැබැයි 75-85 වෙලා දැන් අද මේ මොහොත වෙන විට 110ටත් වැඩි ප්‍රමාණයක් දක්වා ඉහළ යනකොට අනිවාර්යෙන්ම මේක අපේ සංචිතවලට බලපානවා, මේක අපේ ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළට ප්‍රවේශ වීමට බලපානවා. ඒ මොකද IMF ප්‍රෝග්‍රෑම් එක ලබන අවුරුද්දේ මාර්තු මාසයේ වෙනකොට අනිවාර්යෙන්ම අවසන් වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මම කියන්න කැමති, මේ පහුගිය මාස කිහිපය තුළ NDB බැංකුවේ රුපියල් බිලියන 13.2ක ඒ මහා වංචාව, ඒ වගේම විදේශීය ණය වාරිකයක් ඇමරිකන් ඩොලර් 125ක් වෙනත් හොර ගිණුමකට හොර ආකාරයෙන් ඒව ට්‍රාන්ස්ෆර් කිරීම, ඒ වගේම අස්වැසුම දෙනකොට ඩබල් පේමන්ට් ඩුප්ලිකට් පේමන්ට් සිස්ටම් එකකින් මිලියන 248.79ක් අහිමි වීම, ශ්‍රී ලංකා පෝස්ට් එකේ මිසිං පේමන්ට් එකක් තියෙනවා US ඩොලර් 6,25,000ක්, ඒ වගේම ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ ඉන්ඩියන් රුපීස් මිලියන 22ක ෆ්‍රෝඩ් කේස් එකක් තිබෙනවා, පීපල්ස් බැංක් එකේ මිලියන 656ක රෙමිටන්ස් එරර් එකක් තියෙනවා. නිකමට හිතනවද නියෝජ්‍ය කතානායකතුමනි, මේ වගේ වංචාකාරී සිදුවීම් තුළ ඇත්ත වශයෙන්ම ෆිච් එක, මූඩීස් එක, ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පෝ එක අපේ රටේ ශ්‍රේණිගත කිරීම අතින් අපිව ඉහළ තමයිද? ඇත්ත වශයෙන් මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ අද රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව බරපතල අවිනිශ්චිතතාවයක් තිබෙනවා. එක පැත්තකින් ඩොලරයට සාපේක්ෂව රුපියල දිනපතාම අප්‍රමාණ වෙනවා. මේ තත්ත්වය තවත් වර්ධනය විය හැකියි ජනාධිපතිවරයා ප්‍රකාශ කළා තිබෙනවා. තවත් පැත්තකින් මහබැංකු අධිපතිවරයා මාධ්‍යයට කියනවා රටේ ආර්ථිකයේ ඉදිරි තත්ත්වය අවිනිශ්චිතයි කියන කාරණාව. එහෙම මහබැංකුවේ අධිපතිවරයා කිව්වහම නිකමට හිතලා බලන්න, ආයෝජකයෝ අපේ රටටේයිද? ඍජු විදේශ ආයෝජන අපේ රටටේයිද? එනිසා මේ තත්ත්වය පිළිබඳව බරපතල සහ ගැඹුරු විමසීමක් සිදු කිරීම විපක්ෂයේ අපි ප්‍රධාන පක්ෂය හැටියට අපි විශ්වාස කරනවා. ඒ නිසාම මේ තත්ත්වය පිළිබඳව සියලු ස්ටේක් හෝල්ඩර්ස්ලා සම්බන්ධකාරකින් සම්බන්ධ කරගෙන සාකච්ඡා කිරීම අපි අදහස් කරනවා. ඒකේ පළවෙනි පියවර අපි අද දින ක්‍රියාත්මක කරන්නට සැදී පැහැදී සිටිනවා. රජයටත් අපි කියන්න කැමති, වහාම මේ මුළු පාර්ලිමේන්තුවේ සියලු දෙනාම කැඳවලා මේක ඇතුළට ඇවිල්ලා කිසිම ප්‍රශ්නයක් නැහැ, ඔක්කොම හරි, ඔක්කොම හොඳයි, කිසිම ගැටලුවක් නැහැයි කියලා අවසානයේ සිද්ධ වෙන්නේ මේ යන නිදිමත ගමනේම මහා ඛේද වාචකයකට මුහුණ දෙන්නයි. ඒ නිසා කරුණාකර රජෙන් ඉල්ලීමක් කරනවා, අපි හැමෝම අත්වල් බැඳගෙන රටේ ලක්ෂ දෙසිය විස්ස වෙනුවෙන් අපේ යුතුකම ඉෂ්ට කරන්නට ඕන. ඇත්ත කතා කරලා පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරලා, ඒ වගේම බලබල ඉන්නේ නැතුව අදම IMF එකට කතා කරලා අනුප්‍රාප්තික වැඩසටහනක් සක්සෙසර් ප්‍රෝග්‍රෑම් එකක් ලබන වසරේ මාර්තු මාසේ මේ විස්තීර්ණ ණය වැඩසටහන අවසන් වෙනකොට අප්‍රේල් මාසේ ඉඳලා ඉදිරියට ක්‍රියාත්මක කරන්නට පුළුවන් සක්සෙසර් IMF ප්‍රෝග්‍රෑම් එකක් අත්‍යවශ්‍යමයි. මේක අද කිව්වයි කියලා හොඳට හිතේ තියාගන්න. මොකද අපි මේවා කියනකොට මේවට හාහා ගන්නවා, මේවට හිනා වෙනවා, මේව විවේචනය කරනවා. මම යෝජනා කරනවා ඉදිරිපත් කරපු සංඛ්‍යාලේඛන දිහා හොඳ ගැඹුරින් හිතලා බලලා අපේ මේ යෝජනාව පිළිගන්න. ස්තුතියි.